මේ තවත් හොඳට තේරුම් ගන්න වැදගත් ප්‍රශ්නයක් තියෙනවා. පංච උපාදානස්කන්ධයට අයිති සියලු විඳින් මාත්‍රා ක්ෂණයක් ක්ෂණයක් පාසා ගෙවි ගෙවි අතීතයට යන බැවින් අප මනසින් ගොඩනගාගත් මුලාවක් මිස හැබැයින්ම ලැබූ ආස්වාදයක් නැහැ නේද කියන එකයි මේ අහන්නේ. ඒතකොට මෙසේ දුක් විඳීම සැලකූ විට හැබැයින්ම අප විඳින දුකක් නොමැත යනුවෙන් අදහසක් එනවා නේද කියලායි මේ අහන්නේ. එන සැපක් විඳීමක් නැහනම් දුක විඳීමකුත් නැහැ නේද කියන තර්කයක් මෙතන නැගෙනවායි කියන එකයි. දැන් මෙතනින් අපි දැක ගන්න ඕනේ මෙන්න මෙහෙම දෙයක්. ලෝකයේ සැප කියලා දෙයක් විද්‍යාමාන නොවනවා නම් සත්‍යය සැරිසරන්නේ නැහැ කියලා පැහැදිලිව දේශනා කරනවා. මේ සැප කියලා දෙයක් විද්‍යාමාන වීම ඒ ආකාරයේ ඒකීය වස්තුවක් නැතිකම කියන්නේ කාරණා දෙකක්. එකාකාර වස්තුවක් නැහැ විඳන ස්වභාවයක් තියනවද නැද්ද කියනකොට වස්තුවක් නැති පළියට විඳන ස්වභාවයක් නැති වෙන්නේ නැහැ. වස්තුවක් නැහැ කියන්නේ හදන හදනකින් මතු කරන ආසන්න මතක සතහන තමයි මේ විඳනේ ගොඩනගන්නේ. දුක් දෙන විදියට වේදනා දෙන විදියට නම් ස්පර්ශ ඇති වුණේ. ඒ ස්පර්ශ මාත්‍රේ මාත්‍රයට ගොඩනැගිච්ච වේදනා මාත්‍රෙන් මාත්‍රේ අතීතයට යනකොට ආසන්න මතක සතහන් ඊට අනුකූලව වේදනා ස්වභාවයෙන් දුක්ඛිත භාවය ඇති කරෝ. එකාකාරව නැති එකයි මෙතන ප්‍රශ්නේ තියෙන්නේ. අතීතයේ ගිය එක මතක සතහන් නමුත් අනිත්‍ය අප්‍රිය දෙයින් හරගත්තා වූ දේ නම් ඒ මතක සතහන් දෙ ගෝචර වෙන්නේ. ඒ හේතුවෙන් ඒ වේදනාවට විඳින සිද්ධ වෙනවා. ඇති වේදනාවද විඳින්නේ කියන එකයි මේ ප්‍රශ්නේ තියෙන්නේ. ගෙවිච්ච දෙයක් පිළිබඳව මතක සතහන තමයි. හැබැයි මේ මතක සතහන අයින් කරගන්න පුළුවන් නැයිද ලොකු දෙයක් අයින් කරන්න බෑනේ. ඒකනේ මතක් වෙවි එන්නේ. දැන් මේක ඔප්පු වෙන කාරණා තමයි මෝහන විද්‍යාව කියන එකෙන්. කවුරු හරි මොන හරි ලොකු වලේ යමාරුවක්, පපුවේ අමාරුවක් මෙහෙම එකකින් පෙරිට අවස්ථාවක් පහු කරලා ඉන්න වෙලාවකදී නැවත වාරයක් ආපස්සට හුගේ මානසිකත්වයේ ගෙනියනවා සිහි ගන්නවා. අර පපු යමාරුව හැදිච්ච කාලේ තිබිච්ච කාලේ දෙක ඉච්චාම ඒ වෙලාවේ වේදනා තිබුණ අවස්ථාව සිහි ගන්නන්න පුළුවන් ක්‍රමයක් ඒක. ඒ වෙලාවේ පපුව වදාගෙන කෑ ගහන පිළිනවා කියන ඔළුවේ කැක්කුම දරිව තිබිච්ච අවස්ථාවක අතීත සිහි ගන්නලා ගිහිච්චත් එහෙම එතෙන්දී අර වේදනාව ඒ වගේම දැනෙනවා. ඒවයි කෑ ගහන්න පටන් ගන්නවා කැක්කුමයි කියලා. එතකොට ඒ අවස්ථාව වෙනකොට ඉන්ද්‍රිය පද්ධතිය මුකුත් දෝෂයක් නැහැ. නමුත් දැන් අපිට පැහැදිලිව පේනවා ගෙවිච්ච මතක සතහන අපි වෙලා නේද මේ කැක්කුම හිදීම එන්නේ සුව එන්නේ දෙකම එන්නේ. සුව එන්නයි දුක එන්නයි දෙකට වෙන්න හේතුඵල පරම්පරාවක් හැදිලා. ගෙවිලා ගියහම ඒ නිසා හටගත මතක සතහන ප්‍රධාන වශයෙන් හේතු වෙනවා. ඒක විපාකස්කන්ධයක් වශයෙන් සම්බන්ධ වෙලා තමයි ස්කන්ධයක් වශයෙන් පොදියක් අර වේදනාවලට ගෝචර වෙන විදිහට සකස් වෙලා ඉන්නේ. මාත්‍රයක වේදනාව විඳින්න බෑ සත්‍යයකට සරි කර. එවන් මාත්‍ර පොදියක් හැදුනහම අතීත අනාගත වර්තමාන තුන් කාලයේ එකට අරමුණු කරවලා හිටන් දෙන්න පුළුවන්. ඒ අරමුණු කරවන්න පුළුවන් මනසේ තිබෙන ගති ලක්ෂණය මුල් කරගෙන. ඒ හැම එකම දිච්ච දුක් වේදනා මාත්‍රදී එකතු කරලා එක පොදියක් හදලා දෙන්න විශාල දුකක් දැනෙනවා. නමුත් ඒක අතීතයේ ගෙවිලා යනවා. ගෙවිලා යනකොට මනසෙන් ඈත් වෙන්න අර මහා ළඟම තිබුණ තීක්ෂණ මතකය අමතක වෙනවා. ඒ තීක්ෂණ මතකයේ තමයි සමුගේ තියෙන මානසිකත්වයත් එක තමයි අර වේදනාව වශයෙන් වේගින් දැනෙන්නේ. සැප හෝ දුක් හෝ මධ්‍යස්ථ හෝ වේදනාව දැනෙන්නේ එක. ඒ සත්‍යෙ ඉක්ම ගියහම ඒ ඉක්ම සත්වරයක් නැහැ සත්වර මාත්‍රය හරි ඉක්ම ගියහම පස්සේ ඒ අවස්ථාව යලි ආවර්ජන කරලා වනේ ආයි ගොඩනගා ගන්න. නිරායාසයෙන් ඇදිලා ඉන්න වත්තම තියෙන ඉතාම සුළු ආසන්න අතීතයක මතකේ. ඒ නිසා තමයි වේදනාව දැනට ඒ මොහොතේ පොඩ පොඩ තත්පර කාලෙක මෙහාවාගේ තීමාවි. දැනු වේදනාව සදින් දැනෙන්නේ. ඒක ඉක්ම ගියාට පස්සේ ආවර්ජන කරලා ගන්න ඕන නිසා. ආවර්ජන නොකළොත් ඒක එන්නේ නැති නිසා. ඒක දැනින් නැතු යනවා. ඒකත් මේ හිතක තියෙන ස්වභාවය. ඉතින් අපිට යම් කිසි දෙයක් නිසා ඇති වෙන්නේ මොකක්ද අසහනයක් නම්. අපිට අතීතයේ වුණත් එකයි කොවිලේ වුණත් එකයි ඇති වෙන්නේ අසහනයක් නම් ඒක මහා වදයක්. නිදහස් වෙන්න ඕනේ අසහනේ. ඇති දේද නැති දේද කියලා හොයන්න එපා කිව්වේ ඒකයි. ඇති නැති ප්‍රශ්නයක් අපිට නැහැ. යමක් අසහනකාරීද ඒක වදයක්ද? ඒකෙන් නිදහස් වෙන්නයි ඕනකම තියෙන්නේ. දුකෙන් නිදහස් වෙනවා කියන්නේ ඒකයි. ඕක තියෙන එකක්ද නැති එකක්ද කියලා හොයන දුකෙන් නිදහස් වෙන්නේ නැහැ. මේක ඉස්සර එකක්ද මතුවලා ඉන්නේ? ඒ වර්තමාන මොහොතේදී මේ වේදනාව දැනෙන්නේ. ওই තර්කවාද ඔක්කොම කරලා ඇවිල්ලා අපි ඕකේ හරිය හොයාගත්තා. යමක් වදිනවල ඇති වෙන්නා වූ ස්පර්ශයේ වේදනාවක් එනවනම්. ඒක දැනගත්ත එක වේදනාවක් නැති වෙන්නේ නැහැ. ඒ ධර්මතාවය එහෙමයි. අපි දැනගන්න ඕනේ වේදනාව ඒක අසහනයක්ද? කොයි ආකාරයෙන් හරි ගොඩනැගිලකින් අසහනයක් එනවද? අසහනයක් එනවනම් අසහනයක් එන වැඩපිළිවෙල කොහොමද ගොඩනැගෙන්නේ? ඒ වැඩපිළිවෙල ගොඩනැගුණොත් ඒ අසහනෙට මුහුණ දෙන්න වෙනවා. එනයි අසහනය නිරෝධ කරගත්තොත් බලාපොරොත්තු දුකෙන් නිදහස් වීම කිය ඕක. ඒක නිදහස් කරගන්න නම් අසහනය කියන දෙන වැඩපිළිවෙල යමකින්ද වෙන්නේ? ඒ වැඩපිළිවෙල නවත්තන්නේ මොකෙන්ද? එහෙම ගන්න සමනය කියලා වැඩපිළිවෙල නවත්තලා දාන්න. ඒතර අසහනය ඉවරයි. ඒ නිසා තමයි බුදුරණන් වහන්සේ ඇත නැත කියන දෙක අරගෙන මේ ප්‍රශ්න විසඳන්න යන්න එපා කියලා කිව්වෝ හේතු උලමයි. දැන් මේක හරි වැදගත් දෙයක්. මෙතෙන්දිත් මේක හරියට වැදගත් වෙනවා. අන්ත දෙකේ වැදෙනවා ඇත වැහිලා යනවා කිව්වෝ ඒකයි. දැන් සැප කියලා එකක් මෙහෙ දැනෙන්නේ නැහැ. ඒකත් එහෙම එකක් නේද කියලා බලන්න ගියාම. මොහොතින් ගෙවිලා ගිය එකක් නේද ඇටි එකක් නෙමෙයි නේද මේ විඳින්නේ කිව්වහම. අනිසයි තර්කයක් නම් දුකත් එහෙනම් එහෙම නේද එහෙනම් ඒක විද්‍යාවක් නෑ නේද කියලා. එකක් විඳින එකක් නෙමෙයි ගෙවිලා එකක් නේ. දැන් ඔය ප්‍රශ්නේ එනවා. ඉන්න තමයි බුදුගණන් වහන්සේ දේශනා කළේ යමක් අසහනද නිහිද ඇතිද නැතිද නෙමෙයි බලන්න කිව්වේ නිහිද යමක් විද්‍යාමාන වෙනවා නම් කොයි ආකාරයෙන් හරි මායාවක් වශයෙන් හරි මොන විදිහකින් හරි ඒ තුලින් අපිට ඇති වෙන සහනයක්ද අසහනයක්ද බලන්න ඕනේ විදිල සිද්ධ වෙන්නේ අසහනයක් නම් අන්න ඒකයි ප්‍රශ්නේ තියෙන්නේ අසහනේ නම් ඒක තමයි අපිට දැන් විදාරා ගන්න වෙලා තියෙන දුක් හැටියට. අසහනියක් ආවේ නැත්නම් ඔය එක දුක්වත් අපිට දැනින්නේ නැහැ. අසහනියක් ආව නම් ඒ දුකේ ස්වභාවය ඒ අසහනකාරී සත්‍යයෙන් අපි දකිනවා. తాවකාලිකව සහනයක් එනවා කියන්නේ. ඒක සුවාකාරයෙන් දැනෙනවා. ඊට පස්සේ අසහනේ අසහනකාරී මානසිකත්වයේ සහනේ පූර්ණ වුණා. ඊට පස්සේ ලෝකයේ හා සම්බන්ධ ඉවත් වෙනවා. සමතුලිත වෙනවා. සමතුලිත වුණාට පස්සේ දැන් මොනවා මට සහනයක් දැනෙනවා කියන්නේ දැන නැහැ සහනිය පූර්ණ වෙලා. ඒ සහනිය දැනුනොත් තමයි සුඛ වේදනා වශයෙන් දැනෙන්නේ. අසහන කාර්යත්තේ පීඩිතත්තේ දුක් වේදනා වශයෙන් දැනෙනවා. ওই විදිහට ඇති වෙනවා. සමතුලිත වුණා ළඟ ඉතින් සැපත් නැහැ දුකත් නැහැ. දැන් ඔබ දකින්න ඕනේ හැමතෙලෙම සිද්ධ වෙන්නේ අපේ මානසිකත්වයේ අසහනකාරීත්වය තුළ අසහනකාරී බලාපොරොත්තුවක් ඉදිරියට නැගුවෝ නැගෙන ප්‍රතිඵලය අසහනකාරීම. මොකද අසහනයක් නැතුව සහන ප්‍රතිඵලයක් ලබන්න බැහැ. සුවේ ලැබෙන්නේ. අපි සුවේ කියලා හිතා ඉන්නේ යම්කිසි අසහන දැඩි අසහනයකදී. ඒකට ලැබෙන සමතුලිත වීමේ යම් ක්‍රියාදාමයක දකින්නා වූ දැනීමේ ස්වභාවයයි. යක හොදල් මෙහෙම තේරුම් ගන්න ඕනේ. යම්කි සමසීතෝෂ්ණ අවස්ථාවක් මේ කයත යන මට්ටමක් තියෙනවා. මෙන්න මේ අංශක ගන්න කයත සමසීතෝෂ්ණයි කියලා අපි යම්කි ආකාරයෙන් දල වශයෙන් සටහනක් තියාගත්තොත්. අපිට මේ දාදී එහෙම මට්ටමක් තිබුණා නම් ෆෑන් එක දාන්න සීතල වෙන්න. මොකද? සම්මයක් නැහැ. එහෙනම් මේ පැත්තට උෂ්ණ කරන්නද මේ මේ විපපත් වලට නේද මොනවා හරි උෂ්ණ වායුවක් උෂ්ණ කරන්න. එහෙම වුණද? සීතලක් නැහැ නේද? එහෙනම් ඒකට ෆෑන් එක ඕනෙත් නැහැ උෂ්ණ කරන්න ඕනෙත්. සීතල කාලද කාමර උෂ්ණ කරන්න යම් කිසි ආකාරي උපකරණ තියෙනවා. ඒ වගේ උෂ්ණ වෙලාද සීතල කරන්න හීතල කරන යම් කිසි එයා කන්ඩිෂන් කරනවා නේද? එහෙනම් ආදි වශයෙන් AC කියන එක එක එකලම තියෙනවා දෙපැත්තම තියෙනවා. දැන් ওই දෙකම තියෙන කාමරයක සමසීතෝෂ්ණ වට්ටමේ කායිකත්වයේ හිටපු වෙලාව මානසික ඇතුළේලා ඉන්නවා. එයාගෙන් අහන අවහල් දැන් ඕන කරන්නේ සීතල කරන්නද උෂ්ණ කරන්නද? ඒ දෙකම අවශ්‍ය නැහැ කියනවා. එහෙම තියදී අපි සීතල කරන එක දැම්මොත් අමතර අසහනයක් එනවා. සුවයක් ඉන්නේ නැහැ. ඒක නැවත උෂ්ණ කරන එක දැම්මත් අසහනයක් එනවා. සුවයක් ඉන්නේ නැහැ. අර ඒතකොට යා තිබුණේ අර කියන යන්ත්‍ර සූත්‍ර වල නෙමෙයි ඔය ප්‍රශ්නේ තිබුණේ. ඒකලා විශේෂයෙන් බලපෑවා අර පුද්ගලයාගේ තිබිච්ච අනුපාතය. ඒ කියන්නේ අනන්න සමතුලිත භාවයේ ඒක සැප දුක් දෙකම සම්බන්ධ වෙන තත්ත්වෙටපත් වෙන බලපෑම. යම් කිසි මිනිසෙක් ඔය කාමරේට දාන අධික විදිහට ඇඟ රත් වෙලා දාඩිය මුගුළු පෙරාගෙන ඉන්න වෙලක් වෙලා මොනහට කරේ. ඇතුළේ ගිහින් ඉඳ ගන්නා පුතෝ. හරිය මහන්සි ඇඟට. රත් වෙලා ඉන්නේ. ඇයි දාන්නකො ෆෑන් එක එකනකො දාන්න එයා කන්සල් කරන්න ඕනද? කූල් එක වැඩි කරන්න ඕනද? ඔහොම කියන්නේ. දැන් ඉතින් හරක වැඩි කරන්න දාන්න හරි සුවා. ඒ සුවා ඉන්නේ විගටම නෙමෙයි. එයාගේ ඇඟ සමතුලිත වෙනකම් විතරයි සීතලේ සුව. ඊට පස්සේ දවස් 10 තුන දැනනද ඔය හීතල වැඩි එක අඩු කරන්න ඕනද? ඇයි තිබුණාම මොකද? දරන්න බැහැ හරි අමාරුයි නේද ඒක. දැන් සීතල ඇවිදින් ඇවිදලා උස්නේ සම වෙනකම් සුවයි. හොඳ සීතලක් ආව ඇඟට. හරි සනීපයි. දැන් සනීප සීතලා තියෙන්නේ මොකක් නිසාද? අපි ළඟ අලු පාඩුවක් තියෙන සීයෙන් තත්ත්වයේ සම තත්ත්වයේ විනාශ වෙනවා. මෙන්න මේ සම තත්ත්වයේ විනාශ වීමට කියනවා. අසමාහිත චිත්තේ. නෑ හිතත් එක විනාශ වෙන්නේ. ගතසහිත සමාධියෙන් තොර වුණහම සමභාවයෙන් විනාශ වෙලා ගියහම ඔන්න මේ විදිහට මේ જાතියේ ඒක අපිට සුවයි කියලා හැඟීමක් එනවා. ඒකෙන් තමයි සුව දැනෙන්නේ. ඊට විරුද්ධදී ආපහු තමයි දුක දැනෙන්නේ. මේ සමභාවයේ පත් කරගෙන ඉන්න පරිසරය හදාගෙන ඉන්නකම් අර සුවයි දුකයි කියන දෙක වැටු උපේක්ෂාව නැගෙයි. ඒ වෙලාවට කියන සමාධියට පත් වෙලා උපේක්ෂා ඒකාගතාවෙන් ඉඳලාට ගත තියනවාද කියලා දැනෙන්නේ නැහැ කියලා. හිතට අනුකූල වෙලා ගත සකස් වෙලා එන ක්‍රමය ආවට පස්සේ ඒක ධානෝල්දි වෙන දෙයක්. හිතේ ශක්තියේ ගත සකස් වෙලා හිතන් හිතයි ගතයි දෙකම උපේක්ෂාවේ පිහිටනකොට සැපේ දුකේ කියන දෙකම දැනෙන්නේ නැති මධ්‍යස්ථයේ තියෙනවා. ඕක කියන සමාධියට සැප දුක නැහැ උපේක්ෂා කියන. දැන් සැප දුක දැනෙන්නේ නැති වෙලාව. ඊගොඩ අත්දකින්නකම ඔක අසාර්ථේ කෙනෙකුට තෝරා ගන්න බෑ. ඊ මේකෙන් ක්ෂණයක් ක්ෂණයක් පාසා මේ විදිහට ගෙවිලා අතීතයට යනකොට ඒ යන්නා වූ සැප දුක් වශයෙන් අපිට දැනෙන්නපත් ඉන්නේ මොකද්ද? අර කියන විදිහට අපි යම් අලු පාඩුවක් ගොඩ නැගුණාම අසහන කාර්යී පැත්තේ පෙළෙනකොට තමයි දුක එන්නේ. ඒක සමතුලිත වෙනකන් ආයතනයක් ක්‍රියාදාම වෙනකොට සැප දැනෙනවා. ඒ සැපේ සීමාවක් තියෙනවා. ඒ සමතුලිතතාවයෙන් එහා සැප දෙන්න බැහැ. සම වෙනකන් විතරයි සැප. නැවත අසහන කාර්යීත්වයෙන් අසම කරගත්තොත් ආයෙ සම වෙනකන් සැප දැනෙනවා. ඒ සැප දැනෙනවා කියලා ඒකත් අසහනේ විදලා විදලා හිටන කොහොම හරි අර සැපේ උපරිමයට ගන්නමයි දඟලන්නේ. ඊට පස්සේ සැපවලෙත් නෑ අමාරුවකුත් නෑ. අන්න ඒකයි ස්වභාවය. මේ ලෝකයා ඒක සැපයි කියලා නිගමනය කරගත්තාම ඒකත් දෘෂ්ටියක් එනවා. සැප දැකලා නෑ මොකද්ද කියලා. අර අසහනේ වෙන්න වෙලාවට අසහනේ සම්පූර්ණ කරන වැඩපිළිවෙල තුළ දැනෙන ස්වභාවය තමයි කොච්චර සැපද ලෝකේ කියලා මේ ලෝක හත්ය නිගමනය කරන්නේ. සීතල කොච්චර සැපද? දැන් මේ ගාන උෂ්ණය ආවනම් කොච්චර සැපද? ඔය සැප සැප කියලා ගන්නෙ මොකද්ද? අසහනේ බෙල්ලේ කියලා සමතුලිතතාවයේ පත්‍රයක තියෙන අවස්ථාවේ දැනෙන ස්වභාවය. ඔකයි කාරණේ. ඉතින් ඒ නිසා මෙතෙන්දී අපිට ඇත නැත කියන ප්‍රශ්න දෙකම අත්හරින්න කිව්වේ ඕකයි. ඇති එකෙන්ද නැති එකෙන්ද මේ වෙන්නේ කියලා හොයන්න කිව්ව ලොකු අමාරුවක් වැටෙනවා. ඇති එකෙන්ද නැති එකෙන්ද කෝකෙන් වුණා. එන්නේ අසහනයක්ද? අසහනයක් නම් අසහනෙට හේතුව මොකද්ද? ඒ අසහනයේ හේතුව නැති කරන්නේ කොහොමද? නැති කළොත් මොකද වෙන්නේ? අසහනය නැති වෙනවා. එහෙනම් අසහනයේ හේතුව නැති කරන ක්‍රමය මොකද්ද? ඒක තමයි මාර්ගය. මෙන්න මේ මාර්ගය හොයාගත්තාම නුවණින් දුකෙන් නිදහස් වෙන මඟ හොයාගත්තා වගේ. ඉතින් ලෞකික වශයෙන් සැනසෙන්න හරි ලෝකෝත්තර වශයෙන් නිවැරදි උපරිමයලා බඳහමි. අසහනයත් අසහනයේ හේතුවත් අසහන නිරෝධයත් අසහන නිරෝධ මාර්ගයත් කියන මේ ටික දකින්න ඕනේ. මේ දුක තව විදිහකින් කිව්වා. දුක වශයෙන් ඔබ කියන දුක සහ දුක හේතුව දුක නිරෝධයේ දුක නිරෝධ මාර්ගය කියලා ඔය ක්‍රමෙන් දකින්න. ඔය ආර්යව දකින්න සත්‍ය ක්‍රම රටාව. චතුරාර්ය සත්‍ය කිව්වෙත් ඒකයි දකින්න රටාව. ලෝකේ යම් කිසි යථාර්ථයෙන් දකින්න විද්‍යාවයි කියලා යමක් දන්නා නම් විද්‍යාඥයෝ කියන කොටසක් ඉන්නවනම්. ඒගොල්ලෝ කවදා හරි වහිනා වූ තීරණයක් දැක්කදා මෙන්න මේක තමයි අපිත් මෙච්චර කාල හොයන ක්‍රම රටාව. අපිත් යමක් හොයන්නේ මේ රටාවට අනුව. යමක් කැළපෙන්නේ නැත්නම් ඒ මොකද්ද කොහොමද ඒක ගොල්ලගින්නේ අපිත් ඒක හොයනවා ඒක නැති කරගන්න ඕන නම් ඒකට මග මොකද්ද කියලා ප්‍රමාණිකුල විද්‍යාවෙන් හොයලා බලන්න ඒක නෙමෙයි අනුගමනය කරලා තමයි අපිත් ඒක නැති කරන්නේ මෙන්න විස බීජය මොකද්ද මේ විස බීජය කියන්නේ ඒකේ තත්ත්වය මොකද්ද හෙව්වා ඒක කොහොමද මේ ඇඟට ඇතුල් වෙන්නේ විස බීජයට හේතුව කොහොමද ගොල්ලගින්නේ ඒකත් හෙව්වා දැන් මොනවද අද මේ නැති කරන්නේ ඒකත් විද්‍යානුකූලව හේවුවා. ඊට පස්සේ ඒ මාර්ගයේ ක්‍රියාත්මක කරලා තමයි විශේෂ විද්‍යාව ලාගත්තා දැන් ඉදී ඉවරයි. අනේ වෛද්‍ය විද්‍යාවේ විශේෂඥයෙක් ඉස් කරන්නේ ඕකයි. අනේ විද්‍යාඥයෙක් නිගමන. ඔන්නේ නිගමනේ තමයි බුදුරන් වහන්සේ දුන්න සෑම ප්‍රශ්නයකටම විසඳුම ගන්න ක්‍රමයටයි. ඕක තමයි ක්‍රමය. ඔන්නේ ප්‍රමේයත චතුරාර්ය සත්‍ය කිව්වෙත් ඕකයි. මෝඩ මිනිසු මෝඩකමට විවිධාකාර ක්‍රව ගන්නවා. ආපු දුකක් අසහනයක් ආව නම් ඒක මොකද්ද කියලා හරියට හොයාගන්න බැහැ. කොහොමද මේ ගොඩනැගෙන්නේ කියලා හොයාගන්නත් බැහැ. කාට හරි එක බාර දෙනවා. වෙන කෙනෙක් කරන එකක් පිට දානවා. ඒක නැති කරන ක්‍රමයක් අහපුවාම එහෙම එකක් ක්‍රමයක් දන්නේත් නැහැ. නැති කිරීමේ සාන්තියක් දන්නේත් නැහැ. ඒකට මාර්ගයක් දන්නේත් නැහැ. ඉතින් මොන මොන හරි කර කර ඇවිදින. අනේ බිහිද වෙන්න මට කියලා කෝ යාඥා කරනවා. ඒක කවුරු හරි මොකක් හරි මේක කරගන්න මෙහෙම කරන්න කිව්වොත් ඒ වැඩේ කරන්නේ. ඒ වගේම එක එකනා කියන එක කර කර ප්‍රතිපාල හතාව ක්‍රම හතාව වැරදි නිසාම අසහනයේ වැඩ පිළිලා ගිනිහිල්ලා අසාර්ථක උත්සාහකෙදීදී කාලය ගත කරන අසහනෙම වැරිනවා. මෙන්න මේකයි ක්‍රමී. එයා බුදුරන් වහන්සේ දේශනා කළේ විද්‍යාත්ම ක්‍රමයක් කිව්වේ නියම විද්‍යා ක්‍රමයක් කිව්වේ ඒකයි. ඒ ක්‍රමෙම තමයි සාහනිය ලවන්න පුළුවන්. ඒකට ඇතද නැතද කියන ප්‍රශ්නේ නැහැ. යමක් විද්‍යාමාන නම් ඒ මොකද්ද? ඒක හොයන්න ඕනේ. කොහොමද එහෙම ස්වභාවයක් විද්‍යාමාන වුනේ? ඒකට හේතුව මොකද්ද? ඒකේ ලැබෙන ප්‍රතිඵලය අසහනයක් නම් ඒක නැති කරන්නේ කොහොමද? ඒක වැඩි විල්ල මොකක්ද කියලා වෙලේ කලුම් ගමනේ කරපො එහෙ නැති වෙන්නේ. ඒකයි ප්‍රශ්නේ. අවිනාන්තරේ දැන්
පොඩ රහතන් වහන්සේ
නෑ නෑ දුකේ පීඩාව කියන්නේ මෙහෙමයි. දුකක් ඇති කිරීමට හේතු වෙන්නා වූ යම්කිසි ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි විපාක දුක්ඛය. ඒ විපාක දුක්ඛයේ වශයෙන් එන එකේ තියෙනවා ප්‍රවෘත්ති විපාක සහ ඒ වගේම ජනක කර්ම වශයෙන් උප්පත්තියත් එක්ක අරන් එන විපාක ක්‍රමයක්. මෙන්න මේ දෙකෙන් හටගන්නා විපාක විපාකයේ හටගන්නකොට විපාක වශයෙන් හටගත්තේ ලෝකේ කොතන හෝ යම්කිසි රූපයක් වේදනා සංඥා සංකාර විඥාන කියන පොදියක් නම් නැත්නම් සත්වයක වශයෙන් ගොඩනැගුණා නම් ඒ ගොඩනැගෙනකොට ඒක අවිද්‍යාවීමේ නිගමනයකින් හටගත්ත විපාක පොදියක් මිසක් විද්‍යාවෙන් ලෝකේ පහල කරන්නේ නැහැ කොතනකවත්. ප්‍රඥාවෙන් ලෝකේ පහල කරන්නේ නැහැ. පහල කරන්නේ අවිද්‍යාව කියමයි. ඒද අවිද්‍යාව අරිහත්ත්වයට වත් වෙනකම් අනාගාමි බුද්ධයාත් සුද්ධාවස බබලෝ පහල කරන්නේ ඉතිරි වෙලා තියෙන අවිද්‍යාවෙන් මිසක්. ගෙවපු අවිද්‍යාවකින් නෙමෙයි. ප්‍රඥාවෙන් නෙමෙයි සුද්ධාවස බබලෝට යන්නේ. ඉතිරි වෙලා තිබිච්ච අවිද්‍යාවෙන්. අපි ගහුරු තේරම් බොහොම දීමු තෝරා ගන්න ඕනේ. එහෙනම් මෙන්න මේ යම් කිසි තැනක පහල කරා නම් පහල කලේ අවිද්‍යාවේ ප්‍රතිඵලයක්. අවිද්‍යාවේ ප්‍රතිඵලයක් නම් අසහනයකට එක උරුමයි. යමකින් ඒ කය අවිද්‍යාවේ ප්‍රතිඵලයක් නිසා විවිධාකාර අසහනයන්ට පීඩනයන්ට වාදනය වෙනවා. ඒ අවිද්‍යාවේ ප්‍රතිඵලයේ හේවා කය තියෙනකම් කය අවසානකම් ඒක තියෙනවා. හැබැයි මේ වෙලාවේදී ඒ කය පෙර භවයේදී යම් කිසි මේ භවයේ මෙහෙම හටගන්න මොකද හේතුනේ? එදත් ගොඩනැගුවා සංඛාර කියලා කොටසක් මානසික. ගොඩනැගපු හේතු ප්‍රතිපලයේ වශයෙන් තමයි අවිද්‍යාවේ ප්‍රතිපලයේ හේතුයේ ප්‍රලයේ වශයෙන් හඳු බෙහෙවුනේ. අපි අද ප්‍රඥාවෙන් යුත් නැත්නම් අපි අවිද්‍යාව තම තැන දීලා නම් කටයුතු කරන්නේ. මේ වගේ ප්‍රතිපල මතුමතුත් ගොඩනගන්න අවශ්‍ය වෙන හේතු පරම්පරාව ගෙනියනවා. හොඳයි කියලා හිතාගෙන. එහෙම ගෙනිච්චොත් පුසජන පුද්ගලයන් නැහැ සාමාන්‍ය පුද්ගලයා. ඔන්නෝයි දෙකෙම යුක්තයි. ඉදිරියට ගොඩනගාගෙන යන හේතු පරම්පරාවෙන් යුක්තයි. ඒතර ඒ නිසාම හටගන්නා වූ මේ මොහොතේ හටගන්න ඵල පරම්පරාවක් ඇතන ඒකෙනුත් යුක්තයි. අතීතයේ හටගත විපාකස්කන්ධ පරම්පරාවක් ඇතන අවිද්‍යාවෙන් ඒ සම්පීඩනයේනුත් යුක්තයි. ඒසා සාමාන්‍ය පුද්ගලයාට දුක්ඛ දුක්ඛය විපරිණාම දුක්ඛය සංඛාර දුක්ඛයෙන් දුක් සම්පීඩන තුනක දුක් වලකට කඩ ගහන වෙලා තියෙනවා. ඒ ඔක්කොටම කරගහගෙන තමයි දුක් හදක් විඳින්නේ. දැන් රහතන් වහන්සේ ලෝකෙන් සංඛාර දුක්ඛයක් ඇතනම් ඒක නෑ. ඒ සංඛාර මුල් කරගෙන ප්‍රවෘත්ති විපාකයක් හට ගන්නවා නම් ඒ සංඛාර නැති නිසා ඒ හේතුයේ ඵලය හටගන්නේ නෑ. ඒ දුකත් නෑ. නමුත් යම්කිසි ආකාරයෙන් කාය නැමැති යමක් හටගත්තා නම් මේකේ උරුම දුකක් තියෙනවා. බඩිකිනි වෙන එක දුකක්. කාය තියෙනවා තියෙනකන් තියෙනවා. පිපාසය එනවා. කාය තියෙනකන් තියෙනවා. ඒ දුක්ඛ දුක්ඛයේ විඳින සිද්ධම වෙනවා. ඒ වගේම විපරිණාම දුක්ඛය හටගත්තන යමක් ඒක නිරුපද්‍රිතව සියලු ආකාරයෙන් සියලු ඉන්ද්‍රියන් එහෙම තියෙන්නේ. ඒවා වෙනස් වෙනවා. විපරිණාමයටපත් වෙනවා කියන්නේ තමා බලාපොරොත්තු වෙන ස්වභාවය විනාශ වෙනවා කියන එක නෙවෙයි මෙතන කියන්නේ ආදී විනී විපරිණාමයේ කියන්නේ බලාපොරොත්තු වෙ ඉන්න හොඳ පැත්ත තරුණ ඇහැක් තරුණ කනක් තරුණ නාසය දිවක් අය ඕක ඒ තත්ත්වේ මැදි වයසට යනකොට ඒ තත්ත්වේ වෙනස් වෙලා යනවා වෙනස් වෙන්නේ නරක පැත්තට තමා අකමැති පැත්තට නැහැ තමන්ට පාඩු වෙන පැත්තට නැගිටින්න පුළුවන් කියලා නැගිටින්න බැරි වෙන එක පාඩුවක් ගමන් කරන්න පුළුවන් කියලා කකුල් හිරිය ඇදලා අතපය හිරිය වෙලා වාරු ලැබි වෙන එක මහ කරදරයක් ජීවිතය අවසානකම් ගෙවන්න හැටි ඒක මහ බාධකයක් ඇත් වෙනින එක නාල වෙනින් නැතුව ගියොත් ඒක මේ ජීවිතය අවසානකම් ගෙවන්න මහ බාධකයක් වෙනවා කන් ඇහෙන කෙනා කන් ඇහෙන්නේ නැතුව ගියොත් ඒක බාධකයක් වෙනවා මෙන්න මේ වගේ ඇති වෙන යාලා කියන විපරිණාම දුක්ඛය කියනවා එන රහතන් වහන්සේලාත් ඔන්න ඔය කියන දුක්ඛ දුක්ඛය විපරිණාම දුක්ඛය දෙකම භාජන වෙන්න සිද්ධ වෙනවා ඒක විපාක වශයෙන් පෙර භවයෙන් හටගත්ත අර සංඛාර දුක්ඛයෙන් ගොඩනගාගත් එක නිසා ආපු දෙය හේතුයේ හටගත්ත ඵල දුක ඒ විදිය හේතු දුක්ඛයක් තියෙනවා ඒක තමයි සංඛාර දුක්ඛය කියන්නේ අවිද්‍යාව දුරු කරගත්තේ නැති නිසා මතුමතු හඹායන ක්‍රියාදාමියත් එක වැඩිච්ච හේතු කලාපේ නිසා ගොඩනගෙන දුක්ඛයක් තියෙනවා ඒක මහා බලවත් ඒ දුකේ තමයි මානසික මහා වදයක් ගෙන දෙන්නේ. අර ඵල දුකෙන් දෙන දෙන්නේ කායික වදයක්. අර හේතු දුකේ යන හේතු අත්හැරී නැත්නම් ඒකෙන් ඇති කරන්නේ මානසික වදයක්. ප්‍රධාන වශයෙන් මානසික වශයෙන් වද බලවත් වෙනවා. කායික වදයක් මානසික වශයෙන් බලපානවා තමයි. නමුත් දන්නවා මේක කායේ ස්වභාවය මෙහෙමමයි. මොනවා කරන්නද? වෙන එකක් විචාරය. ඒක ඊට දුරදිග යවන්නේ ප්‍රඥාව පහළ වුණොත්. බාල නොවිත කෙනාට ඒකත් මහා වදයක් වෙනවා. මොකද හේතුව? ඔහු හේතුව දකින්න නැති නිසා. තමන්ට මෙහෙම දෙයක් වුණානේ කියලා මහා වේගයෙන් සංවේගයෙන්පත් වෙනවා. මොකද ඒකට අව හේතු තියෙනවා. අර යථාබෝධිය නැති කෙනා මේ ලෝකේ ඇහෙන් බලාපොරොත්තු වෙන හරිය තමන් අප්‍රමාණව තියනලු. කොච්චර හරි බලවලා ඉන්නවෝ. ආර්යයන්ට බලන්න ඕනේ යන්නුණා යන්න තියෙන පාර විතරයි. කෑම කනවා නම් අවශ්‍ය බත් පිගාන ඒ තියෙන ව්‍යංජන තියෙන තැන ඔය ආදි වශයෙන් ඕවගේ අත්‍යවශ්‍ය ඒකට අවශ්‍ය දේ අපි විතරයි. නැවතර බලාපොරොත්තු සංඛාර වශයෙන් ලෝකේ අභාය අවිද්‍යාව යුතුම පිළයට එහෙම බලාපොරොත්තු වල කෝටි ගන්න කොච්චර කියලාද? ඒ බලන්න ඕනේ මෙහෙ බලන්න ඕනේ ලස්සනේ හොයන්න ඕනේ හැඟවිච්ච හොයන්න ඕනේ ඔය අස්සක් මුල්ලක් නැහැ ඔය කොච්චර දෙවිගම් කර කර මහ කෙලවරක් නැති වැඩි තත්පර ගානකදී බලුවොත් එහෙම විකල්පනාගේ ඇහැට ඔකද ඉලා තියෙන්නේ කියලා. ඇහක් අදි වේගෙන් නැතුමක් වගේ නටනවා. සීකලා බලන්න තියෙන අපි සද්ද අපි ඉන්න නැහොත් බලාගෙන හිටියොත් අවදානිය මොකද කරන්නේ කියලා. කොච්චර දඟලනවා. මොකටද මේ? ආස්වාද හොය හොයා හඹාගෙන මොහොතක් ගන්න. මේ සංඛාර දුක්ඛයත් එක්ක සම්බන්ධය නැහැ. ඔය මානසිකත්වයේ ඔය ගති ලක්ෂණේ පැලපදියන් විලා තියෙනකන් අවක අවිද්‍යාව සමගයි නැගෙන ගියෙන්නේ. ප්‍රඥාවෙන් විදහැරි නැත්නම්. ඔහුට ඇහ නැතිවීමේ දුක මහා විශාල. අර බලන්න මතලන් දෙයක් නැහැ කියන එක තියෙන පොඩි දුකක් විතරයි. එහෙනම් මේ අවශ්‍ය කරන ආ වූ දෙයක්ම තියෙනවා. මේ ජීවිතය අවසානකම් ගෙනියන්න ඒකේ පහළුවක් තියෙනවා කියලා දකින්න. අනේ මට එහෙම තියෙනවා ඉස්සර වගේ ලස්සනව බල බල හිටියන එකක්ව බලන්නත් නැහැ. අනේ මට වෙච්ච දෙයක්. අනිකේ බල බල හිනා වෙනවා මොකක්ද දන්නේ ටීවී එකේ පෙන්නන්නේ බල බලන විදිහක් නැහැ වගේ ඇස් දෙක නැහෙනි. ඕක හලනවා පැත්ත කරලා. හරි වේදනාව. මෙයක් කෙලවරක් ඇති වේදනාවයි. අනේක තමයි සංඛාර දුකේ සිය ගානකින් බලවත් වෙලා විදිනවා අර පුතත් ජනවත්තගේ පුද්ගලය. යථාර්ථය දැක්කගෙන ඒකේ ස්වභාවය දන්න නිසා එයාට බලන් දෙයක් බාහිර ලෝකේ ගොඩනගනක බලන් දෙයක් නැති නිසා ඒ සංඛාර දුක්ඛේ සම්පූර්ණ නිදා. ඒක අහුරු තියෙන්නේ අර විපාක දුක්ඛේ සහ ඒ පැවැත්ම ගෙනියනකන් අවශ්‍ය කරන්නා වූ සංඛාරයක් තියෙනවා අபிසංඛාර නෙමෙයි. ඔය සංඛාරවල ක්‍රම දෙකක් තියෙනවා එකක් අபிසංඛාර අනික සංඛාර. රහතන් වහන්සේලා සංඛාර දුක්ඛේ තියෙනවා. මොකද ඒ ක්‍රියාකලාපයක් කෙරෙහිදී අන්තිම අවසාන වෙනකම් යන්න ඕනේ එන්ඩර් හතරියව පවත්වන්න ඕනේ මේ කාය තත්ත්වයවස දෙයක් කරන්න ඕනේ ඒ සඳහා කරන කර්මයක් තියෙනවා කාය කර්ම වාචික කර්ම මනෝ කර්ම අපි ඒකේ ගැටෙන කාය සංකාරය ඉතුරුයි අවිද්‍යා සහගතව නැගිටතර කියනවා කාය අபிසංකාර නේද පුඤ්ඤ අபிසංකාර අපුඤ්ඤ අபிසංකාර ආනිඤ්ඤ අபிසංකාර ආදී වශයෙන් කියනවා ඒවට කියන අபிසංකාර මේ අபிසංකාර පස්සේ අනෙක් ගා තමයි කෙලවරක් නැතුව වැඩදී ඒ කොම කරන්නේ ඉතින් පාඩුව වෙනවා ඉන්ද්‍රිය දුර්ලභ විපරණාමයටපත් වෙනවා එදා මහා විපරණාම දුක්ඛේ බලවත් විදිහේ මෙන්න මේ ආකාරයට තමයි දුක විදිහේ කෙලවරක් නැතුනේ ඉතින් එතකොට ඒ දුක රහතන් වහන්සේගේ දුක්ඛේ අන්‍යයන්ගේ දුක්ඛේ තියෙන ලොකු වෙනසක් තියෙන ඕකයි ඒ රහතන් වහන්සේට අතීත මානසික දුකේ නැහැ. කායික වශයෙන් විඳිනා වූ යම් කිසි දුකක් ඇතනම් ඒක සීමා සහිතව කොරසක් ඉතුරු වෙනවා. අනික් කාටි වෙන්නා වූ විදිහේ අසහනකාරී ක්‍රියාකලාපයක් කායින් කරන්නේ නැති නිසාමයි උන්වහන්සේට උඟා කීතර පොඩි අලුපාඩුවක් නිසා වෙන හිඟ පාඩුව නිසා ඇති වෙන්නා වූ අසහනිය ඇති වෙන්නේ. ඒකයි කාරණා.